ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 79 සාප්පු සහ කාර්යාලීය සේවක පිළිබඳ සේවය සහ වේතන විධිමත් කිරීමේ පනත යටතේ නියෝග අනුමත කිරීමට ඉදිරිපත් කිරීම ගරු කොම්කරු අමාත්‍ය අනිල් ජයන්තමත්තුමා.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු විෂය අංක 79 සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සේවය සහ වේතන විධිමත් කිරීමේ පනත යටතේ නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
Honorable Mahinda Jayasinghe, you have 30 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Mahinda Jayasinghe, you have 13 minutes.
Garu,
what's your point of order, Honorable Ravi Karanaika?
Important national problem that has come about at this moment.
Honorable Member, we have already short of time.
Yeah, I know, but he's a very important national important that has come about.
Okay, I'll give you a minute, please.
Yeah, 1 minute. Ye handave deka tunatatara උඩුදුම්බර භූකම්පනයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කරුණාකර ඒ සම්බන්ධ ඉදිරිපත් කරනවා වගේම අද බදුල්ල 11:02ට ඉස්කෝල වහන්න කියලා වහම දැනුවත් කළා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මඩකල්පේ අම්පාරේ බදුල්ලේ පොළොන්නරුව ප්‍රදේශයේ තියෙනවා ආයිත් සයික්ලෝනයක් එන හැකියාව. මේක දැනුවත් කළා තියෙනවා කාලගුණ දෙපාර්තමේන්තුව. අපට තත්ත්වය දැනගන්න පුළුවන් නම් මං හිතන්නේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මීට පෙර නොවැම්බර් 28 වුණ දේත් එක්ක සූදානම් සිටනවද නැද්ද කියන එක ආණ්ඩුව ප්‍රකාශ කරොත්
ඕ ටී යූ මිනිස්ටර් ඔෆ් ඩිෆෙන්ස් මිනිස්ටර් ඔෆ් ඩිෆෙන්ස් යස් ඩෙපියුටි මිනිස්ටර්
ගරු කථානායකතුමනි, මේ සයික්ලෝ සුලිසුලඟත් දක්වා තත්ත්වයක් වර්ධනය වීමක් කොහෙත්ම නැති බවයි අනාවැකිය පළ වෙන්නේ. දැනට ඒක තිරුකුණමලේ ප්‍රදේශයට ගමන් කරමින් තියෙනවා කියලා තමයි තියෙන්නේ. අද හවස වෙනකොට වර්ෂාපතනය බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අවදානම් කලාපවලට රතු නිවේදනත් අපි නිකුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන් අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා රජයක් හැටියට ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ.
Honorable Mahinda Jayasinghe, your time starts now. You have 13 minutes.
Garu Niyojaka Kathanayakathumani, 1954 අංක 19 දරන සාප්පුවා කාර්යාල සේවක සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ පනතේ නියෝග අංක 3 යටතේ මේ සංශෝධනය කරන්න තමයි අද දවසේ අපි මේ යෝජනාව ඉදිරිපත් කළ තිබෙන්නේ. 1954 මේ අංක 19 දරන පනත එහි නියෝග අංක 3 යටතේ කලින් ගරු නියෝජ කතානායකතුමනි සඳහන් වුණේ කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්නියන් කාන්තා ඇඳුම් කාමර සේවිකාවන් කාන්තා රෙදිපිලි ගබඩා සේවිකාවන් හෝ කාන්තා වැසිකිලි සේවිකාවන් වශයෙන් අවුරුදු 18ට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පෙරවරු 6 සිට පසවරු 6න් පසුව පෙරවරු 6ට හෝ පසවරු 6න් පසුව සේවයේදී යෙදවිය හැකියි කියන එක තමයි තිබුණේ. ඒ වෙනුවට අපි අද දවසේ ඉදිරිපත් කරනවා මේකට එකතු කිරීමක් කරනවා නේවාසික හෝටල්වල සේවයේදී සිටින ආහාර සහ පාන පිළිගන්වන්නියන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ස්ටුවඩස් කියන කාන්තාවන් මේ විදිහටම සේවයේ යොදවන්න පුළුවන් කියන කාරණේ. අපි මෙවැනි සංශෝධනයක් ගේන්න ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි හේතු වුණේ එකක් තමයි අපේ රටේ කාන්තාවන් ඉන්නවා මේ වෙනකොට මුළු ජනගහණයෙන් 51%ක්. නමුත් මේ 51%ක් වෙච්ච මුළු ජනගහණයෙන් 34%ක් වගේ තමයි කලින් එක 30%ක් වගේ තිබුණේ 34%ක් වගේ ප්‍රමාණයක් තමයි සේවයේ යෙදෙලා නැත්නම් ශ්‍රම බලකායේ නියෝජනය කරන්නේ. නිසා අපිට අවශ්‍ය වෙලා තිබෙනවා තවදුරටත් මේ කාන්තාවන්ට රාත්‍රී සේවයේ යෙදවිය හැකි ලෙස මේ නීති යම් ප්‍රමාණයකට සංශෝධනය කරන්න. ඒ අනුව තමයි මේ විශේෂයෙන්ම හෝටල් නේවාසික හෝටල්වල සේවයේදී සිටින ආහාර සහ පාන පිළිගන්වන්නියන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ස්ටුවඩස් කියන අයටත් මේ පහසුව ලබා දෙන්න අවශ්‍ය කරන සංශෝධනයක් අද දවසේ එකතු වෙන්නේ. මොකද අපි දන්නවා පහුගිය කාලයක් තිස්සේ එක පැත්තකින් අපේ රටේ ආර්ථිකය ඉතාමත් නරක ලෙස බිඳ වට්ටලා තිබුණා. ආර්ථිකය පණ අදිමින් තිබුණේ. අපි ගිය වසරේ සමත් වුණා මේ ආර්ථිකය යළි මේ හිර වෙලා තිබුණ රට මේ හිර වෙලා තිබුණ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කරන් ඒ ආර්ථිකය නගා සිටුවන්. එහි සංඛ්‍යාලේඛන දත්ත මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද අපි රටක් ලෙස මේ පාර්ලිමේන්තුව තුලත් ඇතිතරම් මේ පිළිබඳව සංවාද කරලා තිබෙනවා. ඒ නිසා ආර්ථිකය ඉදිරියට එසවෙද්දි ගොඩ නැගෙද්දි දැන් රටක් ලෙස අපි දැන් හුස්ම ගනිමින් ඉදිරියට යද්දි අපිට අවශ්‍ය වෙනවා අන්න ඒ සඳහා අවශ්‍ය කරන නීති අනපත අනපනත් සංශෝධනය කරන්න. ඒ අනුව තමයි අප රටේ හෝටල් කර්මාන්තය අද වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. හෝටල් ක්ෂේත්‍රයට වේගෙන් ආයෝජකයෝ ඇදීමින් තිබෙනවා. වේගෙන් ඔවුන් මේ හෝටල් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න ඉදිරිපත් වෙමින් තිබෙනවා. එවැනි වෙලාවක මෙවැනි සංශෝධනය කර අපි බලාපොරොත්තු වෙනවා මේ සේවිකාවන්ටත් රාත්‍රී ඒ අවශ්‍ය කරන සේවය දෙන්න ඕන කරන පහසුකම් හදන්න. හැබැයි මේ නියෝගය ඇතුලේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ඒක එහෙම කළ යුත්තේ කෙසේද කියන එක. කෙසේ ඒ කළ යුත්තේ ඔවුන්ට ඔවුන්ගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සපයන්න ඕන. හදිසි අතරමඟදී මේ සේවයේ අවසන් වුණොත් රාත්‍රී 6ත් පෙරවරු 6ත් අතරේ හවස 6ත් පෙරවරු 6ත් අතරේ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපය යුතුයි. ඔවුන්ගේ සුපුරුදු නවාතැන දක්වා ඔවුන්ගේ නවාතැන දක්වා ඒ ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්න ඕන, ප්‍රවාහන පහසුකම් දෙන්න ඕන. අනිත් පැත්තෙන් ඔවුන්ට accommodation එහෙම නැත්නම් සුදුසු නවාතැන් පහසුකම් ලබා දෙන්න ඕන. සුදුසු නවාතැන් පහසුකම් දෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රවාහන පහසුකම් ඔවුන්ගේ සුපුරුදු නවාතැනට ලබා දෙන්න ඕනේ. විතරක් නෙමෙයි ඔවුන්ගේ සෞඛ්‍ය රක්ෂාව වගේ සුබ සාධනී පිළිබඳවත් මේ අදාළ ආයතන වග බලා ගත යුතු තිබෙනවා. දැන් පසුගිය කාලයක් තිස්සේ අපි දැන් අපේ රටේ රාත්‍රී සේවයේ යෙද වුණා මෙතෙක් කල් වැඩ කරන ජනතාව එහෙම නැත්නම් කාන්තාවන්. පසුගිය 2024 වසරේ වර්ෂය තුල ඒ කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා ආයතන 751කට. මේක අලුත් දෙයක් නෙවෙයි. ආයතන 751කට අනුමැතිය ලබා දීලා තිබෙනවා. 2025 නවවැනි මාසේ 30 වෙනිදා දක්වා ආයතන 554කට අනුමැතිය ලබා දීලා තිබෙනවා කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා. ඒ වගේම 2024 මේ කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමේදී පැමිණිලි ලෙස පැමිණිලි ප්‍රමාණය 9ක් ලැබිලා තිබෙනවා. එම 9ම 24 විසඳලා තිබෙනවා. 2025 පැමිණිලි 2ක් ලැබිලා තිබෙනවා. එම පැමිණිලි 2ම 2025 වසරේ විසඳලා තිබෙනවා. එතකොට එවැනි තත්ත්වයක් තමයි මේ කාන්තාවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් තිබෙන්නේ. ඒ විතරක් නෙමේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ආණ්ඩුවක් විදිහට ඊයේ දවස අප රටේ ඓතිහාසික සංදිස්ථානයක් සනිටුහන් කරා මේ වැඩ කරන ජනතාවගේ පැත්තෙන් සැලකිල්ලට ගත්තට පස්සේ. ඒ තමයි කන්වෙන්ෂන් 190 එහෙම නැත්නම් සම්මුතින් 190 කියන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මේ සම්මුතිය අපේ රටේ මේක සම්මතලා තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනේ 2019 2019 ජුනි මාසේ තමයි මේක සම්මතලා තිබුණේ අයියෝ එකේ. හැබැයි අවුරුදු 6ක් ගතවනතුරු මේ සම්මුති 190 අපේ රට තුල අපරාණමත කරන්න රෙක්ටිෆයි කරන්න කටයුතු කළා තිබුණේ නැහැ. ඒ අනුව අපි දැන් කැබිනට් තීරණ අරගෙන මේ කන්වෙන්ෂන් 190 එහෙම නැත්නම් සම්මුති 190 අපේ රට තුල අපරාණමත කරන්න අපි කටයුතු කළා තිබෙනවා. ඒ වගේම ඊයේ දවස තුල අපි මෙහි නිල ලේඛන අපේ රටේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අපේ රටේ නියෝජිතය වන ජොනි සිම්සන් මහත්මිය වෙත අපි ප්‍රදානය කරන්නට කටයුතු කළා. මේක අපි සඳහන් කරනවා ඒ කටයුත්ත ඉටු කරන්න අපි ඊයේ දවස තුළ සටහන් කළා. විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල්වල දෙවැනි රට බවට අපි රටපත් වුණා. ඔද පසුගිය මේ දක්වා බංග්ලාදේශය තමයි ඒ කටයුතු සිදු කරලා තිබුණේ. අපි ඊයේ දවසේ ඒ ඓතිහාසික සංදිස්ථානයත් සන්තුහන් කරන්නට සමත් වුණා. විශේෂයෙන්ම රැකියා ස්ථානවල සිදුවන සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ හිරිහැර විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජවාදයට පදනම් වෙච්ච හිංසනයන් අවසන් කිරීම සහ සැමට ගෞරවනීය සේවා පරිසරයක් හැදීම තමයි මේ C190 කන්වෙන්ෂන් 190 වල මූලික පරමාර්ථය, මූලික අරමුණ. අන්න ඒ අරමුණ වෙනුවෙන් ඊයේ දවසේ අපි මේ කටයුත්ත අපේ රට තුළ තහවුරු කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම සිදු කරන්නටත් කටයුතු කළා. ඒ වගේම අපි සඳහන් කරන්නට ඕනකම තිබෙනවා දැන් මෙවැනි නීති ගෙන එමින් අපි මෙරටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් අපි පැත්තෙන් ආණ්ඩුවක් ලෙස ඔවුන් පසුගිය මැතිවරණ 3කදී අපි කෙරෙහි විශ්වාසය තබමින් ඒ කටයුතු කළ අන්නේ විශ්වාසයේ ඒ අයුරින්ම ආරක්ෂා කරමින් ඉදිරියට කටයුතු කරන්න ඕන කරන මැදිහත් වීම අපි සිදු කරන්න කටයුතු කළා තිබෙනවා. අපි දන්නවා පසුගිය කාලය තිස්සේ අපේ පෞද්ගලික අංශයේ වැටුප රුපියල් 27000 දක්වා ඉන්න අනතුරුව මේ ජනවාරි සිට රුපියල් 30000 දක්වා වැඩි කරන්න කටයුතු කළා. ඒ වගේම වතු ශේෂ්ත්‍රයේ ජනතාවගේ වැටුප වැඩි කරන්නට කටයුතු කළා. අපි මේ හැම කටයුත්තක්ම කරද්දී විශේෂයෙන්ම ජාතික කම්කරු උපදේශක සභාව පසුගිය අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිස්සේ මේක කැඳවලා තිබුණේ නැහැ. හැබැයි අපේ ආණ්ඩුව අරගෙන හත්පතාවක් අපි ජාතික කම්කරු උපදේශක සභාව කැඳවලා තිබෙනවා. ඒ තුල සාකච්ඡා කරමින් ඒ තුල අවශ්‍ය කරන අදහස් උමාරු කරගනිමින් එක පැත්තකින් වෘත්තීය සමිති අනිත් පැත්තෙන් හාම්පුතුන් අනිත් පැත්තෙන් ආණ්ඩුව මේ ත්‍රිපාර්ශ්වයෙන් එකතු වෙමින් ඉතාමත් හොඳින් අදහස් උමාරු කරගනිමින් සමහර අවස්ථාවල මේ මත අදහස් ගැටුම් ඒවා ඉදිරියට ගෙනෙමින් ඉතාමත් නිවැරදිව මේ කටයුත්ත ඉටු කරමින් ඉදිරියට යමින් තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටිනවා මෙන්න මේ 1954 අංක 19 දරන සාපුවා කාර්යාල සේවක පනත මේ සංශෝධනය මේ නියෝගය පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්න අපි හැමෝම මැදිහත් වෙමු කටයුතු කරමුයි කියන යෝජනාව ඉල්ලීම මා මේ මොහොතේ කරන්න ඕනකම තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායක තුමනි, අපි මම කැමතියි මේ පාර්ලිමේන්තුව ඇතුලේ පහුගිය සතිය තුලත් ඒ වගේම මේ පහුගිය දින 30 තිස්සෙත් සෑහෙන දුරට මේ විවිධ මාතෘකා පිළිබඳව සාකච්ඡා වෙමින් තිබෙනවා. අපි දැක අදත් මේ මාධ්‍ය මර්ධනය පිළිබඳව ආණ්ඩුවට විවිධ විදිහට ඇඟිල්ල දික් කරන්න කටයුතු කරමින් තිබෙනවා. ජනමාධ්‍ය අමතිවරයාට ඇඟිල්ල දික් කරන්න කටයුතු කරමින් තිබෙනවා. ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න කටයුතු කරමින් තිබෙනවා. හැබැයි අපි කියන්න කැමතියි දැන් ඔය සමහර මාධ්‍ය අපිට මතකයි ගරු විපක්ෂ නායක තුමාගේ වේදිකාවේ මේ දවස්වල අර එක ස්වාමින් වහන්සේ නමක් මාධ්‍ය නාලිකා දෙකකම නම් කියමින් ඒක අර නයි නාලිකාවත් අර සියල්ලට උඩින් ඉන්නවයි කියන නාලිකාවෙත් නම් දෙකම කියමින් මේ මාධ්‍ය විපක්ෂ නායක තුමාට අපහාස කරනවා කියලා චෝදනා කරා. හැබැයි අද ඒ නාලිකාම අනිත් පැත්තෙන් අපිට අපහාස කරද්දි අපි ඒ අපහාස නම් තඹ සතේකට මායිම් කරන්නේ නැහැ. පොදෝයි පැත්තෙත් ගොඩක් අය අපි දන්නෝනේ අපිට විවිධ අපහාස කරනවා. අපි මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාවත් අපේ දරු අගමැතිතුමියවත් මන්ත්‍රීවරු අමතරු කිසිවෙක් මේ අපහාස නම් තඹ සතේකට මායිම් කරන්නේ නැහැ. හැබැයි වැරදි ප්‍රවෘත්ති කියනවනම් වැරදි තොරතුරු සමාජගත කරනවනම් ඒ සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙන රටේ ජනතාව වෙනුවෙන් ඒ පිළිබඳව මේ මාධ්‍ය ආයතන වලට ඇඟිල්ල දික් කරන්න ඒක අපි නොබියව කරනවයි කියන කාරණේ මේ වෙලාව අපි සඳහන් කරන්න ඕන කමති වෙනවා. මොකද පහුගිය දවසක මම දැක්කා මේ එක ඔය සියල්ලට උඩින් ඉන්නවයි කියන නාලිකාව මේ දාලා තිබෙනවා අපේ ගරු අගමැතිතුමිය පිළිබඳව ඉතාම වැරදි සහගත ප්‍රවෘත්තියක්. මොකද ප්‍රවෘත්තිය හරිනිගේ මේ තුප්පයි වැඩපිළිවෙලට එරෙහිව රටේ ජනතාව පෙළගස්සනවා. අස්කිරි පාෂේ අනුනාහිමි කිව්වයි කියලා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රවෘත්ති සඳහන් කරලා තිබෙන්නේ. මේ ප්‍රවෘත්තිය මම බැලුවා හරිනි සහෝදරිය ගැන එක වචනයක් කියන්නේ නැහැ මේ අනුනාහිමි යන්. කවුද මේ අස්කිරි පාෂේ ගරු අනුනාහිමි අතිපූජ්‍ය වේනරි උපාලි ශ්‍රී උපාලි ස්වාමින් වහන්සේගේ ප්‍රකාශයක් තමයි මේ වැරදි විදිහට අර්ථකථනය කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි සෞඛ්‍ය සම්බන්ධ වැරදි ප්‍රවෘත්ති පළකලේ. ඒ නිසා මේක ඇත්තරම ගත්තොත් මේක මහානායක හාමුදුරුවන්ටත් බෞද්ධාගමටත් කරපු අපහාසයක්. එවැනි අපහාස කරන මේ නාලිකා ඉතින් ඒ පිළිබඳව තමයි අපි මේ වැරදි ප්‍රවෘත්ති බොරු කියන ඒවා ඒව පිළිබඳව
තමයි you have 2 more minutes.
ඔව් ගරු එනිසා ගරු නියෝජ්‍ය කතානායක තුමනි මේ මහත්තුරුන්ට මම කියලා දෙන්න කැමතියි. අද හිටියනම් හොඳයි මෙතන මම දැක්කා නාමල් රාජපක්ෂත් කතා කරනවා මාධ්‍ය නිදහස ගැන. ලසන්තව 2000 මේ ජනවාරි මාසයේ අති විශේෂ මාසයක් ජනවාරි 9 2009 ජනවාරි 8 තමයි ලසන්ත වික්‍රමතුංගෝ ඝාතනය කළේ. ඝාතනය කළා විතරක් නෙමෙයි සාක්ෂි තැංගුවා ඔවුන්ව මරාදමුවා විතරක් නෙමෙයි සාක්ෂිත් මරාදමුවා ඒ විතරක් නෙමෙයි සිරසට පහර දුන්න 2009 ජනවාරි 6 වෙනිදා. ඒ වගේම අපිට මතකයි 2010 මාර්තු 10 ජනවාරි 6 බෝම්බ ගැහුවා 2009 මාර්තු 10 2010 ගල් ගැහුවා සිරස නාලිකාවට. ඒ නිසා ඒ අය තමයි අද මේ මාධ්‍ය නිදහස ගැන පාරම්භාමින් ඉන්නේ. අපි ඒගොල්ලන්ට කියන්න ඕන කපදී වෙන ඕගොල්ලන්ගේ අතීතය දිහා ආපහු හැරිලා බලන්න. කවුද මාධ්‍ය නිදහස වලදැම්? කවුද මේ රටේ මාධ්‍යවේදී නමුවමගේ ඝාතනය කරේ? එහෙම කරපු මහත්තුරු අද මාධ්‍ය නිදහස ගැන මහලුකට උදම්මනෙමින් තිබෙනවා. ඒව අපි දැක්කා රටවටේ ගිහිල්ලා බොරු වපුරනවා. තාමත් ඒ බොරුවට රැවටෙන 11ක් ගම්වල සුළු පිරිසක් ජනතාවක් ඉන්නවා. ඒ පිරිසත් ඉස්සරහට මේක තේරුම් ගනීවි. ඒ වගේම නෙවෙයි, ඒ වගේම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා බොරු වපුරනවා. අපි කියන්න ඕන නාමල්ලට මේ අනික් මහත්තුරු ඔක්කොටම අපි කියන්න ඕනේ, ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න, මේ රටේ ජනතාව නැවතනම් ඕගොල්ලන්ට බලයට එන්න ඉඩ තියන්නේ නැහැ. මම හැමදාම කිව්වා නැවත බලයට එනවා නම් එන්නේ ජාතික ජනබලයකට වඩා නූතනත්වය අත්පත් කරගත්ත මේට වඩා දියුණු දේශපාලන බලවේගයක් නිසා මේ යල් පැන ගියපු දේශපාලන බලවේග නෙවෙයි බලයට එන්නේ කියන කාරණයත් මේ මොහොතේ අවධානය කරන්න ඕන නිසා අපි විශේෂයෙන් අද දවසේ මේ පනත සම්බන්ධ විවාදයට එක්වමින් මේ කරුණු කීපය තියෙන මට අවධානය කරන්න. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට තව එක කාරණයක් පැහැදිලි කරන්න ඕන. රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමත් හිටියා නම් හොඳයි. විශේෂයෙන්ම පසුගිය 6 වෙනිදා කම්කරු අමාත්‍යංශයෙන් විමසලා තිබුණ ප්‍රශ්නයක් දරු ഘോഷණී උමංගා හපුආරච්චි මන්ත්‍රීතුමිය විසින් මම ඒට පිළිතුරු ලබා දුන්නා. අන්නේ පිළිතුරු ලබා දීම පිළිබඳව දරු නියෝජ්‍ය කතානායකතුමනි වැරදි අර්ථකථන ලබා දෙමින් තිබෙනවා. ඒ පිළිබඳව මට කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න. මම ඒ සම්බන්ධයෙන් අද ඉල්ලා සිටියා ලිඛිත ප්‍රකාශයක් කරන්න. නමුත් මට චේම්බර් එකෙන් දැන් මට මුලාසරින් දැන් දුන්නේ එය මේ කතාව තුල කරන්න කියලා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසුගිය 6 වෙනිදා දරු ഘോഷණී උමංග අපුආරච්චි මහත්මිය විසින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයේ සහ ඊට අදාළව ඇසූ අතුරු ප්‍රශ්නවලට මා විසින් පැහැදිලි කිරීමක් ලබා දුන්නු. එෙහිදී මා සඳහන් කළේ අදාළ අරමුදල් දෙක අරමුණු දෙකක් සඳහා ස්ථාපනය කර ඇති බවයි. එහිදී විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදල ස්ථාපනය කර ඇත්තේ එහි සමාජිකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් බවද මම එහිදී වැඩිදුරටත් පෙන්වලා දුන්නා. එහිදී මා සඳහන් කළේ ඇතැම් සමාජිකයින් සේවෙන් විශ්‍රාම යාමට පෙර විවිධ අවස්ථාවලදී සිය සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ලබා ගැනීම හේතුවෙන් විශ්‍රාම යන විට ඔවුන්ගේ සමාජ ආරක්ෂණ අරමුණු ඉටු නොවන බවයි. එම නැතුව ඒක ගන්න එපා කොහෙවත් තහනම් කරනවා කියලා මම කිව්වේ නැහැ. ඒ පිළිබඳව සලකා බලා ඔවුන්ට විශ්‍රාම වැටුපක් අන්න ඒ පිළිබඳව සලකලා බලලා වේලාවක 30ක් ගන්නවා. තව වේලාවක ඔවුන් විශ්‍රාම යනකොට සම්පූර්ණ මුදල් එකවර ගන්නවා. මෙන්න මේ කරුණු පිළිබඳව සලකලා බලලා ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා කියන කාරණේ තමයි අපි සඳහන් කළේ. ඒක අපි අමාත්‍යංශය තුල මේ මොහොතේ සාකච්ඡාවට ගැනෙන කරුණක් බවට පත් වෙලා තිබෙනවා. ඒ එම ප්‍රකාශය ඇතැම් මාධ්‍ය විසින් වැරදි සහගත ලෙස අර්ථකථනය කර තිබෙනු දක්නට ලැබිණි. ලංකාදීප සහ ඩේලි මිරර් යන වෙබ් අඩවි ඊට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. අන්නේ ඒ ප්‍රවෘත්තිය පදනම් කරගෙන සමාජ මාධ්‍ය තුළ මේක බෙදාහරිමින් විවිධ වැරදි මතයක් වැඩ කරන ජනතාව තුළ විශේෂම EPF එකේ සමාජිකත්වය දරන ඒ ජනතාව තුළ වැරදි මතයක් හදන්න උත්සාහ කරලා තිබුණා. අදාළ මාධ්‍ය වාර්තාවල දක්වා තිබුණේ අර්ථසාධක අරමුදලේ සමාජිකයන් විශ්‍රාම යන විට ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම වෙනුවට ඔවුන්ට විශ්‍රාම තුපක් ගෙවීමට රජය තීරණය කර ඇති බවයි. EPF අරමුදල අහෝසි කළා විශ්‍රාම තුපක් ගෙවන්න යනවා කියලා තමයි ඔවුන් ප්‍රවෘත්ති සඳහන්. ඒක සම්පූර්ණ වැරදි අසත්‍ය ප්‍රකාශයක් ප්‍රවෘත්තියක් කියන එක මේ මොහොතේ සඳහන් කරන්නට ඕන. මම අවසන් කර මට තව පොඩි වෙලාවක් දෙන්න. අපි ආණ්ඩුවක් විදියට බලයටපත් වීම සඳහා මේ රටේ වැඩ කරන ජනතාව දක්වපු දායකත්වය කිසිලෙසකින්වත් අපි අවතක්සේරු කරන්නේ නැහැ. ඒ නිසා තමයි රාජ්‍ය සේවකෙන්ට අධිකර 3කින් ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපි කටයුතු කළේ. වසර ගණනාවක් නොකඳවලා තිබුණු ජාතික කම්කරු උපදේශක සභාව කැඳවමින් වත්මන් රජයේ බලයටපත් වීමෙන් අනතුරුව තමයි ඒක කැඳවන්න කටයුතු කළේ. ඒ වගේම ගත වෙච්ච වසරක කාලය තුල අපි 7 වතාවක් NLS එක කැඳවලා තිබෙනවා. ඒ වගේම වතුකම්කරු වතු වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කරන එක, පෞද්ගලික අංශයේ අවම ජාතික වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ දාන එක, කම්කරු උපදේශක සභා රැස්වීමවලදී අපිගත් තීන්දුව తీරන විදියට පෙන්වලා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඊට අමතරව අලුත් කම්කරු පනතක් හදන්න මේ වෙනකොට අපි කම්කරු අමාත්‍යංශ ලෙස පියවර අරගෙන තමයි ඒ සඳහා 17 දෙනෙක්ගේ කමිටුවක් පත් කරලා කටයුතු කරමින් යනවා. සේවක අර්ථසාධක අරමුදල හෝ කම්කරුවන් සම්බන්ධයෙන් ගන්නා තීන්දුව తీරන හැම විටම කම්කරු උපදේශක සභාව හරහා සාකච්ඡාවට ලක් වීමට අපි නිරන්තර කටයුතු කරන. ඒකට හොරෙන් ඒකට පිටින් කිසිවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සියලු කරුණු ජාතික කම්කරු උපදේශක සභාව තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු
වෙනවා.
අවසන් කරනවා තප්පරතියක් දෙන්න. අතීතයේ මෙන් සේවක අර්ථසාධක අරමුදලේ වංචනික අදු අරමුදල් වංචනිකව අදූරදර්ශී ලෙස හෝ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් යොදා නොගන්නා බව මේ ආණ්ඩුව පත් කළ ජනතාවටත් ඒ වගේම විශේෂයෙන්ම සේවක අත්සාධක අරමුදලේ සමාජිකයන්ටත් අපි අවධාරණය කරන අපි හිතනවා ඔවුන් ඒක හොඳින් දන්නවා. ඒ වගේම මෙරට කම්කරු ප්‍රජාව සම්බන්ධව ඕනෑම පියවරක් ඔය අවසන් තීරණයක් ගන්න ලබන්නේ මෙරට වෘත්තීය සමිති සමග ඒ වගේම ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ සමග සහ රජයේ පාර්ශවය වලින් සැදුම්ලත් ජාතික කම්කරු උපදේශක සභාව හරහා පමණක් බවත් අවධාරණය කරමින් මම නිරිනා බොහොම ස්තුතියි අතිරේක කාලයක් ලබා දීම